Buddha වැඩසටහනට නිලම්බ මධ්‍යස්ථානයට පැමිණ සම්බන්ධ වෙන මෙන්ම මාර්ගගතව අන්තර්ජාලය හරහා මෙතර හා එතර සිට එකතු වන ආදරණීය හිතවතුනි, භාවනාවට මුල් තැනක් වැඩි තැනක් ලබා දෙමින් ඒ වටිනාකම ප්‍රායෝගිකව අත්දකිමින් මේ මගෙහි ඉදිරියට යන්නට උත්සාහ කරන කල්‍යාණ මිත්‍රවරුනි, මේ භාවනාවේදී අප මතු කරගන්න උත්සාහ කළා, නැත්තම් උපදවා ගන්න හැදුවා වර්තමාන හිත. සමහර විට මේ යෙදුම ආගන්තුක ඇති වර්තමාන කියන වචනේ ආගන්තුක නැහැ, හිත කියන වචනයත් ආගන්තුක නැහැ. නමුත් වර්තමාන හිත හිත සාමාන්‍යයෙන් වර්තමානයේ නැහැ. ඒ තමා යථාර්ථය. යථාර්ථය කියන්නේ සාමාන්‍ය ස්වභාවය. එහෙම හිත වර්තමානයේ තියෙනවා නම් මොනවටවත් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. දිවීම නවත්ත ගන්න, එක්තැන් කරගන්න, තමන් ළඟට හිත ගේන්න අවශ්‍ය නැහැ. නමුත් එහෙම නිරායාසයෙන් වෙන්නේ නැත්තේ හිත වර්තමානයේ නැති නිසා. එතකොට මේ එහෙමනම් හිත කොහෙද තියෙන්නේ? වර්තමානයේ නොවේ නම් හිත කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නය ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. තාර්කික ප්‍රශ්නයක්, සාධාරණ දැනයක්. ඉතින් ඒට මේ තාර්කික උත්තරේ පුද දෙන්න පුළුවන්. එහෙනම් හිත අතීතයේ තියෙන්නේ, අනාගතයේ තියෙන්නේ. බැලූ බැලමට ඇත්ත. හේතුව ඔය වර්තමාන හිත නොමැති විට වෙන්නේ මොනවා හරි පරණ දේවල් කල්පනා කර කර ඉන්නවා, මතක් කර කර ඉන්නවා. හරියට වමාරමින් ඉන්නවා වගේ අතීතයේ අනුභව කළ දේ, ගිල දැමූ දේ, හැපූ දේ, ඒ අතීත හප ආපහු වමාරමින් නැවත අනුභව කරනවා. එළියට දාන්නේ ආපහු ගිල ගන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් අතීතය ගැන හිත හිත සිටීමේදී වෙන්නේ. ඉතින් මේ ඒ සම්පූර්ණයෙන් විරේචනයක් වෙනවා නම් හොඳයි. විරේචනයකදී සම්පූර්ණයෙන් එළියට දාන. ඉතින් ආපහු ගන්න එළියටම දානවා. නමුත් ඉතින් සාමාන්‍ය හිත එහෙම කරන්නේ නැහැ. ඒක එළියට දාන්නේ ආපහු ගිල ගන්නවා. ආපහු අමාරනවා, ආපහු ගිලිනවා. ඉතින් මේක හරි අප්‍රිය දෙයක් නේ. කල්පනා කරත් දැක්කත් ආපහු ගිල්ලේ නැතත් වමනේ කරනවා දැකීම ප්‍රසන්න දෙයක් නොවේනේ. බොහොම ප්‍රසන්න ආසහිතෙන සුගන්ධවත් වූ මේ බොහොම විචිත්‍ර දර්ශනයක් නොවේ වමනේ. වමනයක් වගේ කියලා කියන්නේ වමනේ කරනවා කියන්නේ ය පිළිකුල් සහගත දෙයක්. එතකොට ඒ වමනේ මාපහු කෙනෙක් කනවනම් විලිනවනම් ඒක ඊට වැඩිය 10,000 ගුණයක ජුගුත්සාජනක දෙයක්. තාම අප්පිරිය දෙයක්. බලන් ඉන්න අයටත් වමන යන්න පුළුවන්. ඉතින් ඒ කායික පැත්ත එහෙම වුණාට මානසිකව හිතවතුනි හැම විටම ඔය දේ තමයි කරමින් ඉන්නේ. හැම විටම කොහොමදත් බොහෝ විට අතීත අනුභවයන්, අතීත හපයන් නැවත නැවත වමාරමින් ආපහු ගිල ගන්නවා. ඉතින් මේ ඉතින් වෙනස් වෙනවා. මේ මතකයන් වෙනස් වෙනවා. දැන් පළවෙනි පාර මතක් කරාම ඒ මතක් වෙච්ච දේ සිදුවීමක් මතක් වුණා නම් ඒ සිදුවීම කිසියම් දුරකට නිවැරදිව මතක් කරන්න පුළුවන් පළවෙනි වතාවෙ. ඊළඟට මේ මතක් කරාම ඒට යම් යම් සංශෝධන එකතු කරන දැනුවත් හෝ නොදැනුවත් ඒ සිදුවීම මතක් වීමට වර්තමානයේන දේවල් එකතු කරනවා. එක්ක තියෙන දේවල් අඩු කරනවා, සංශෝධන කරනවා, සංස්කරණයන් කරනවා. මෙහෙම වුණා නම් හොඳයි, අර එහෙම නොවුණා නම් හොඳයි ආදි වශයෙන්. ඉතින් ඒවත් එක්ක තමයි දෙවෙනි පාර මතකෙට යන්නේ. දෙවෙනි පාර ගිලිනකොට ගිලින්නේ අර පිරිසිදු වමනේ නෙවෙයි. ඒකට තව ටිකක් එකතු කරලා. තුන්වෙනි පාර වමනේ කරන්නේ ඒ ටික ඔක්කොම එකතු වෙලා. ඉතින් මේ විදිහට මේ මතකයේ කියන දේ සංශෝධනය වෙන දෙයක්, සංශෝධනය කරන දෙයක්. මතක් වෙන වාර ගානට අනුව සංශෝධනය වෙනවා. ওই විදිහට. ඉතින් ඒ නිසා මේ දැන් ඔය ඈත අතීතයේ දේවල්, ඈත කියන්නේ අවුරුදු 1000කට එහා දේ නෙමෙයි. අපේ ජීවිතයේ පරණ දේවල් ගැන අපට දැන් තියෙන්නේ සැබෑ මතකයක් නෙමෙයි, මතකයේ පිළිබඳ මතකයක්. ඒ මතක ගැනයි මතක තියෙන්නේ. නැතු සිදුවීම නෙවෙයි. ඒ නිසා හිතවතුනි මේ මතකයේ පිළිබඳ 100%ක් විශ්වාස කරන්න බෑ. වෙන මොනවා ගැන නැත් විශ්වාසය නැති වුණත් සාමාන්‍ය හිතකට තමන්ගේ මතකයේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. කාව අවිශ්වාස කළ දෙමව්පියන් අවිශ්වාස කළත්, දූ දරුවන් අවිශ්වාස කළත්, බිරිඳ ස්වාමියා අවිශ්වාස කළත්, ශාස්ත්‍රෝන් වහන්සේ අවිශ්වාස කළත්, අවිශ්වාස නොකරන එකම දේ තමා තමන්ගේ මතකය. මතක නම් ඒක විශ්වාසයි. මේ විශ්වාස කරන්නේ කුමක්ද? සංස්කරණය වූ, සංස්කරණය වෙන මතක. ඇත්තම ඇත්ත මතකයෙන් හොයා ගන්න බැහැ. සත්‍යය කියන දේ මතකයෙන් දකින්න බැහැ, තේරුම් ගන්නත් බැහැ, අවබෝධ කර ගන්නත් බැහැ. එහෙම පුළුවන් නම් සත්‍යයේ දැකීම, සත්‍ය අවබෝධය හරිම ලේසි, හරිම පහසුයි. මතකයෙන් පුළුවන් නම් මතක් කරගන්න. මතක් කරගත්තාම ඇත්ත, ඇත්ත මතකයක් නම් එන්නේ සත්‍ය මතකයක් නම්. ඉතින් අමුතුවෙන් සත්‍ය දකින්න කරන්න දෙයක් නැහැ. මතකය අලුත් කර ගැනීම පමණයි. නමුත් ඒ මතකය කියන්නේ සත්‍යයේ සැබෑ නියෝජිතයෙකු නොවෙයි. සත්‍ය විකෘති වෙලා විකෘති වෙලා විකෘති වෙලා වාර කීයක් විකෘති වුණාද, වෙනස් වුණාද, සංශෝධනය වුණාද, සංස්කරණය වුණාද ඒක දන්නේ කිසිම හිතක් දන්නේ කී වාරයක් ඒ සිදුවීම වෙනස් කළාද කියලා. මොකද එපමණට මතක් වෙනවනේ. ඒ ප්‍රමාණයට මතක් වෙනවා. 10,000 වාරයක් ඔය හැම සිදුවීමක් ගැනම මතක් වෙලා ඇති. ඉතින් මතක් වෙන හැම වෙලෙම ඉතාම සල්ප වශයෙන් හරි ඒ මතකය වෙනස් කරනවා. වෙනස් නොකර මතක් කරන්න බැහැ සාමාන්‍ය. හරි අමාරුයි. ඒක එයත් හිතේම ස්වභාවයක්. වෙනස් නොකර තියෙන විදිහට යම තියෙන් දැරලා ඒ විදිහට බලන්න, ඒ විදිහට අහන්න, ඒ විදිහට දැනගන්න හෝ ඒ විදිහට මතක් කරගන්න සාමාන්‍ය හිතට අමාරුයි. හැම විටම තියෙන දේ වෙනස් කිරීම ඕනකමක් තියෙනවා. එක්ක යමක් එකතු කරන්න, එක්ක තියෙන දෙයක් අයින් කරන්න. එහි ඉවරයක් නැහැ. දැන් මේ වෙලාවේ මේ ශාලා වුණත් කාට හරි කිව්වොත් මේක සකස් කරන්න, මේක පිළිවෙලක් කරන්න කියලා. ඒතර මේ තියෙන විදිහට තියෙන දේ ඒ විදිහටම තියෙන්න ආරින්නේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ සිතෙන් ගියනුව, තමන්ගේ පුරුදු අනුව, තමන්ගේ ඕනෑපාකම් අනුව, සහ ඒ වෙලාවේ තමන්ට හිතෙන විදිහ අනුව ඒව වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙන කොටය අතලින් තියන්න පුළුවන්, මෙතන තියෙන පාන තව තැනක තියන්න පුළුවන්, ඒව වෙනස් කරන්න පුළුවන්. වහලා තියෙන ජනේලයක් අරින්න පුළුවන්, ඇරලා තියෙන ජනේලයක් වහන්න පුළුවන්. එහෙම කරයි. ඊළඟ වතාවේ ආයෙත් කිව්වොත් පිළිවෙලකට හදන්න කියලා ඒ කෙනාම තව විදිහකට හදනවා. අද මම ඊ හැදුවා ඒ විදිහ හරියටම හරි පුංචි වෙනසක්වත් ඕනේ නැහැ. කාංග සම්පූර්ණයි, පරිපූර්ණයි, සාරෝ නිර්දෝෂී කියලා හිතෙන්නේ නැහැ. එහෙම හිතන්න පුළුවන් නම් හරි හොඳයි. නමුත් හිතට බෑ අනුන් ගැන පමණක් නොවේ, තමන්ම කරන දේවල් සහ කළ දේවල් ගැනවත් එහෙම සෑහීමකට පත් වෙන්න. නිසා හැම විටම අඩුවක් දකින්න. දෝෂයක් දකින්න. අනුන්ගේ දෝෂත් පේනවා ලොකුවට. ඒ වගේම තමන් කළ දේවල් වලත් මේ ඊට වැඩිය මෙහෙම කරන්න තිබ්බනම් හොඳයි. අර එහෙම නොකරනම් හොඳයි කියලා හිතෙනවා. ඒතර ඒවත් එක්ක තමයි ඊළඟ වතාවේ මතක් වෙන්නේ. ඒතර අපි හිතුවේ මොකද්ද? ඇත්තටම උනේ කුමක්ද කියන මේ දෙක පටලැවිලි පටලැවි යන්නේ. හොඳට බලන්න මෙන්න මේ කාරණා දෙක එක එකිනෙක හා පටලැවෙනවා. හරියට වැල් දෙකක් එකට එටි 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 ඉහළට යනවා වගේ, නැත්නම් බිම දිගේ යනවා වගේ සිද්ධියයි. ඒ සිද්ධිය ගැන අපි හිතන විදිහයි. සිද්ධිය වෙලා ඉවරනේ. ඒතර ඒක ගැන ආපහු හිතනවා. හිතනකොට ඒ මතක් වීමයි මේ සිතීමයි දෙක එකිනෙක පටලැවිලා 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 යනවා. ඉතින් කොහෙදිවත් හොයාගන්න බෑ. දැන් එහෙම මේකේ සිද්ධිය මොකද්ද? අපි සිතූ විදිහ කුමක්ද කියලා. එහෙම පඹගාලක්. මේ පඹගාලක් නිසා මේක ලියා ගන්න බෑ. දැන් කෙනෙක් හිතනවා නම් මේක ওই විදිහට ලියාගෙන 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 මුලටම ගියොත් අන්න මුලදි මේ දෙක වෙන් කළා ඇත්තම සිද්ධිය මොකද්ද? අපි එකතු කළ දේ මොනවද කියලා වෙන් කරගන්න පුළුවන් කියලා. එහෙම ඉතින් ඒක න්‍යායක් විදියට හරිනේ. න්‍යායක් විදියට කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බෑ. බැරියයි ඔය එක සිද්ධියක් අරගෙන ඔක ලිහන් 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 යන්න සමහර විට අවුරුදු ගාණක් යන්න පුළුවන්. එහෙම ලිහන් ලියන් යන එක විතරයි නෙමෙයිනේ අපි කරන්නේ. අපිට ඒක විතරක් කර කර ඉන්න වෙලාවක් නැහැනේ. තව දේවල් කරනවා. නිදාගන්න. නානවා. එතකොට වෙන්නේ ආපහු අලුතෙන් මතක් වෙනවා. මතක් වුණ ගමන් අලුතෙන් අලුතෙන් පැටලෙවෙන. ඒ නිසා මෙන්න මේ මතක් වීමයි පැටලවීමයි, මතක් වීමයි පැටලවීමයි දෙක යුගන්ධර, يعني දෙක එකිනෙකට එකිනෙක රවට්ටමින් ඉදිරියට 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 යනවා. එයා මෙයාව රවට්ටනවා, මෙයා එයාව රවට්ටනවා. හරියට ඔය හරි සමාන්තරව කැටපත් දෙකක් තියලා තිබ්බොත් එකිනෙකේ සම්මුඛව කණ්ණාඩි දෙකක් හරිම සමාන්තරව තිබ්බොත් වෙන දේ ගැන අපිට උපකල්පනය කරන්න පුළුවනි. මේ කන්නඩී ප්‍රතිබිම්බය අර කන්නඩියට වැටෙනවා. එතකොට මේ කන්නඩියට පේනවා තමන්ගේම ප්‍රතිබිම්බය. අනිත් කන්නඩී. එතකොට මේ කන්නඩිය වැටෙනවා ඒ කන්නඩියයි, ඒ කන්නඩිය වැටෙන තමන්ගේ ප්‍රතිබිම්බයයි දෙකම තමන්ගේ කැඩපතේ වැටෙනවා. එතකොට එහා කන්නඩියට දැන් දර්ශන තුනක් තියෙනවා තමන්ගේ කැඩපතේ නැවත පරාවර්තනය කරගන්න. දැන් මේක ඉවරයක් නැහැ. එතකොට මේ කැඩපත, ඒ කැඩපත රවට්ටනවා, ඒ කැඩපත මේ කැඩපතට රැවටෙනවා. මේ රැවටීමේ ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. මේක ප්‍රතිබිම්බ දෙකක් හදලා නවත්වනවද, තුනක් හදලා නවත්වනවද, පහක්, එහෙම සීමාවක් නැහැ. මේසක් කියන අනන්ත වූ ප්‍රතිබිම්බ හැදෙනවා කියලා. සමාන්තර කණ්ණාඩි දෙකක්, කැඩපත් දෙකක් මූණට මූණ හිටෙව්වොත් හැදෙන ප්‍රතිබිම්බවල සීමාවක් නැහැ, අනන්තයි. ඒ අනන්තේටම රැවටුණු දෙයකට තමයි සංසාරය කියන්නේ. ඒ රැවටීමේ ඉවරයක් නැහැ. මුලක් හොයන්න බෑ. සංසාරයේ මුලක් නැහැ කියලා කියන්නේ ඒ නිසා. මේ රැවටීමේ මුල හොයන්න බෑ. මෙන්න මෙතනින් තමයි රැවටුනේ. ඊට කලින් රැවටිලා හිටියේ නෑ. මෙන්න මෙතනදී තමයි මුලා වෙන්න පටන් ගත්තේ කියලා. එහෙම මුලාවේ මුල, මුලාවේ ආරම්භය අන්න අතනයි කියලා තැනක් හරියටම අතීතේ හොයාගන්න බෑ. ගිහිල්ලා කොපමණ අතීතයට ගියා ඊට එහාට රැවටිලා තියෙනවා. රවට්ටලා තියෙනවා, රැවටිලා තියෙනවා. වර්තමාන හිතීම කියන්නේ දැන් අපි හිතන විදිහ මතකය රවට්ටන. මතකය ඊළඟට හිත රවට්ටන. මේ දෙන්නව රවට්ටන. ඉතින් ඔය මතකයට දහමේ කියන්නේ සංඥා කියලා. වර්තමාන හිතට විඥානය කියන්නේ. වචන දෙක එක දැනගෙන ඉන්න එකත් හොඳයි. ඉතින් මේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ සංඥා විඥානයේ රවට්ටන. විඥානය සංඥා රවට්ටන. විඥානය කියන්නේ වර්තමානයේ තියෙන හිත. දැන් පහළ වෙන හිත. සංඥා කියන්නේ අතීතය. අතීත දැනුම, මතක, හඳුනා ගැනීම, ඒ ඔක්කොම. දැන් වර්තමාන හිත හිස්. දැන් මේ වෙලාවේ පහළ වෙන හිතේ ওই මොනවත් නැහැ. එයාට ඇහෙනවා. ඇහෙනවා. සද්ද ඇහෙනවා කියන්නේ සද්දයක් ඇහෙනවා. ඇහෙනවා. මිසක් එයා මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒ විඥානයේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඇහෙනවා. ඇහෙන බව දන්නවා. එපමණ. එහෙම නැත්තම් පේනවා. පේනවා කියන එක දන්නවා. ඒක තමයි විඥානය කියන්නේ. ඒ පේන බව දන්නා විඥාණයට දහමේ නමක් දෙනවා චක්කු විඥාන කියලා. චක්කු විඥාන. එතන දැන් මේ වචන කීවහම ඒ වචනේ අපි පොතක කියෙව්වත් ඇහුණත් තුනක් ටිකක් පටලැවෙන ගතියක් තියෙනවා. පටලැවෙනව නෙමෙයි. නමුත් මේක මොකද්ද? චක්කු විඥාන. එහෙම නැත්නම් ඇහුණු බව දන්නා දන්නා ස්වභාවයට කියනවා සෝත විඥාන. සෝත විඥාන. ඉතින් එක පැත්තකින් මේ වචන මේ ඇහෙනකොට මේ කම්මැලිකමකුත් වෙනවා. නිකන් අපේ හිත කන් දෙක වැහෙන ගතියකුත් වෙනවා. මේ අපිට තේරෙන්නේ නැහැ. අපබ්‍රංශ අnder දෙමළ වගේ හැඟීමක් නෙමෙයි. ඒක සාධාරණයි. එහෙම හිතෙන්නේ නැත්තම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට දැන් මේ වචන වලින් කියන්නේ මෙන්න මේ දේ. කුමක්ද? චක්කු විඥාන කියන ඒ යෙදුම යොදන්නේ පෙනුණු බව දැනීමට. පෙනුණා කියලා දන්නවා. පෙනුණා විතරක් නෙමෙයි පෙනුණා කියලා දන්නවා. කියන්නේ පේන්න පුළුවන් දන්නේ නැතුව. ඇහැට ආලෝක ඇතුල් වෙන්න පුළුවන්. කොච්චර ආලෝක ඇතුල් වෙනවද හැට හැරන් ඉන්නවා නම් ආලෝක තියෙනවා නම් ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන හැම ආලෝකයක් ගැනම අපි දන්නේ නැහැ. දැනගන්න බෑ උච්චර වේගෙන් ආලෝකය හරි වේගෙන් නිගමන් කරන්නේ. ඉතින් මොනතරම් වේගෙන් ආලෝක කිරණ ඇහැට එනවද? ඇවිල්ලා නවතින්නේ නැණි කාලෝක කිරණක් ඇවිල්ලා නවතිලා එයා වඳුන ගන්න කල් දීලා ආගේ තොරතුරු කතා කරලා සතුට සාමිච්ච කරලා එයා ගියාට පස්සේ නෙමෙයි ඊළඟ ආලෝක කිරණේ ඇහැට එන්නේ. ඉතින් අපිට එක ඉන්ද්‍රියක් විතරක් තියෙනවා කියලා හිතන්න. පහකුත් නැහැ හයකුත් නැහැ තියෙන්නේ ඇහැ විතරයි. එහෙම තිබුණත් ඔය එන හැම ආලෝක කිරණයක් ගැනම දැනගන්න බැහැ හිතට. එහෙම දැනගන්න බැහැ. එතන කාල ප්‍රමාදයක් තියෙනවා. එන ආලෝකයේ ඇති එන වේගෙට හිත ඇති කරගන්න බැහැ ඒ ගැන. මොලේට ප්‍රශ්නයක් නැහැ ඒක. ඒක මොලේට තොරතුරු යන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහට වැටෙන වැටෙන දේ ගැන තොරතුරු මොලේට යනවා ඇති. මොලේ කියන්නේ හෙමීතේවන්න ඔය තොරතුරු සම්ප්‍රේෂණය කිරීම උච්චර වේගෙන් එවන්න එපා හෙමීතේවන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ටික ඔක්කොම මොලේට යනවා. හිතට ඒක ප්‍රශ්නයක්. එහෙම අඳුනගන්න බෑ හිතට. එහෙම විඥාන පහළ කරගන්න බෑ. ඉතින් ඇහැ විතරක් නෙමෙයිනේ තියෙන්නේ. දැන් කනක් තියෙනවා. එතකොට ඒකිනුත් තොරතුරු වෙනවා. එතකොට නාහිත තියෙනවා. දිවක් තියෙනවා. ශරීරෙත් තියෙනවා. ඒ ඇස්සේ මතකත් තියෙනවා. එතකොට දැන් මේ හයකින් මොනතරම් වේගයකින් දත්ත සම්ප්‍රේෂණය වෙනවා ඇද්ද? එතකොට මේක මනින්ද කාටද පුළුවන්? එක එක තප්පරයක සම්ප්‍රේෂණය වෙන දත්ත ඒක ඒ කොච්චර වේගෙන් වෙනවද මොනතරම් දත්ත ප්‍රමාණයක් ඒක සම්ප්‍රේෂණය වෙනවද? ତେର මේ විඥාන කියලා කියන්නේ අපි දන්න ටික විතරයි. පෙනුණා කියලා දන්නවා. අන්න ඒක තමයි විඥාන කියන්නේ. ତେର පෙනුණා කියලා දන්න එකේ තමයි අපි ඊළඟට හිතන්න පටන් ගන්නේ. සතුටු වෙනව නම් දුක් වෙනව නම් ආයෙ බලන්න හිතෙනව නම් ආයෙ නොබල ඉන්න හිතෙනව නම් ඒ ටික ඔක්කොම ඒ සියලුම සංඛාර සංස්කරණයන් වෙන්නේ කරන්නේ අර දැනගත්ත දැකීම ගැන විතරයි. දැනගත්තනේ පෙනුණා කියලා අන්න ඒ ගැන විතරයි. නොදැනගත්ත දේවල් ගැන අපිට බෑ සංස්කරණයක් කරන්න. සංඛාර ඇති කරගන්න බෑ. සංඛාර ඇති කරගන්න දැනගන්න ඕන. අන්නේ දැන ගැනීමට තමයි විඥාන කියන්නේ. චක්කු විඥානය කියන්නේ වෙනුණා කියලා දන්නවා. වෙනුණා කියලා දන්නවා. සෝත විඥානය කියන්නේ ඇහුණා කියලා දන්නවා. ඇහිමට නෙමෙයි ඇහුණා කියලා දන්නවා. ඉතින් මේ විදිහට ඔන්න විඥාන හයක් ගැන කියනවා. ගාහන විඥාන, සුවඳක්, ගඳක් කියලා දන්නවා. ජීවහා විඥාන රසක් කියලා දන්නවා. කාය විඥාන ස්පර්ශයක් කියලා දන්නවා. මනෝ විඥාන මතකයක් කියලා දන්නවා. මතක් වුණා කියලා දන්නවා. දැන් ඔන්න එතකොට ඔය විඥාන හරි වේගෙන් පහළ වෙනවා. හරි වේගෙන් පහළ වෙනවා. ඒ කියන්නේ ඇහුණා කියලා දැනගෙන ටිකක් හුස්මක් කටක් අරගෙන විවේකයක් අරගෙන නෙමෙයි පෙනුණා කියලා දැනගන්න. පෙනුණා කියලා දැනගෙන තහාන්සි වෙලා ඊට පස්සේ මහන්සි අරලා නෙමෙයි ස්පර්ශ වුණා කියලා දැනගන්න. මේ දැන ගැනීමත් අති ශීඝ්‍රයෙන් සිදු වෙනවා. විඥාන ඇතිවීම හරි වේගෙන් වෙනවා. දැන ගැනීමත් වේගෙන් වෙනවා. හැබැයි ඒක ආලෝකයේ වේගෙන් වෙන්නේ නැහැ. ශබ්දයේ වේගෙන් වෙන්නේ නැහැ. ඉතර වේගෙන් වෙන්න බෑ. නමුත් සෑහෙන වේගෙන් වෙනවා. එතකොට ඒ දැන ගැනීම කියන විඥානය කියන්නේ දැන ගැනීම, ඇහුණා කියලා දන්නවා එච්චරයි. එයා දන්නේ එච්චරයි. ඊට එහා දෙයක් දන්නේ නැහැ. ඇහුණා කියලා දන්නවා. මේක මොකද්ද කියලා එයා දන්නේ නැහැ. පෙනුණා කියලා දන්නවා මිසක් ඉන් එහා කිසි දෙයක් දන්නේ නැහැ. හරීම මේ අපි හිතමු අලුත උපන්න ළමයෙක් කියලා. ඉස්සෙල්ලාම ඇස් හැරියාම දුර පේනවා, එයාටත් පේනවා. ආලෝකත් ඇහැට යනවා ඇති. ඊළඟට ඒ නිසා විඤ්ඤාණයකුත් පහළ වෙනවා, චක්කු විඤ්ඤාණයක්. හැබැයි එයා දන් එච්චරයි දන්නේ. ඉන් එහා දෙයක් දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පළවෙනිවෙන්ම පහළ වෙන විඥානේ. පළවෙනියෙන් කියන්නේ උපදුණු ගමන් නෙමෙයි, දැන් වුණත් මුලින්ම අපිට දැනුණා, පෙනුණා, ඇහුණා කියලා දැනගන්න එකත් ඒ වගේ දැන ගැනීම එච්චරයි. ඒක හරීම නොමේරු ලදරු විඥානය. අපි හැමෝම එතෙන්ට එනවා. එතනින් තමයි පටන් ගන්න. මේ ජීවිතේ නෙමෙයි. මේ අපේ සිතීම පටන් ගන්න එතනින්. කොයි වෙලේ හරි හිතනවද හිතන්න පටන් ගන්න ඔතනින්. ඒ ලදරු පන්ති. දැන් අපි ඒක පහු කරලා ඇවිල්ලා දැන් අපි මේක බිත්තියක් කියලා දන්නවා, සුදු පාට කියලා දන්නවා, ත්‍රිකෝණාකාර කියලා දන්නවා, හතරැස් කියලා දන්නවා, ඍජු කෝණාස්ත්‍ර දන්නවා, මෙච්චර දුරකින් තියෙන්නේ. එතකොට බලන්න අපි දැන් ඒ ලදරු පන්තියේ ඉඳලා කොච්චර පන්ති ගානක් අවබෝධයේ දැනුම ඇති කරගෙන ඇවිල්ලාද කියලා. තමයි 10 පන්තියේ උසස් පෙළට ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ මට්ටමට දැනුම තියෙනවාද? එහෙම තිබුණට අලුතෙන් අපි යමක් දකින්නකොට එතනින් පටන් ගන්න බැහැ. ආයතර මුලින් ඉඳලා තමයි පටන් ගන්න. හැම දැක් රූපයක් පේනකොටම අපි ආපහු අර හෝඩිය පන්ති ඉඳලා තමයි විඥාන පහළ වෙන්නේ. මේ විඥානයට බෑ එකපාරම උසස් පෙළ විඥානයකින් පටන් ගන්න. නැත්නම් උපාදි විඥානයකින් පටන් ගන්න බෑ. ආයත් විඥානයේ පටන් ගන්නෙ බිඳුවේ ඉඳලා. එයා දන්නේ ඇහුණා කියන එක පමණයි. ඒ ඇහුණා කියලා දැනීමට තමයි සෝත විඥානය කියන්නේ. පෙනුණා කියන දැනීමට චක්කු විඥාන කියනවා. ඉතින් මේ ඉන් එහා දෙයක් දන්නේ නැහැ. එයාට දැනගන්න ඕනෙත් නැහැ. එයාට දැනගන්න ඕනේ නැහැ. එයා ඒක දැනගෙන නවතිනවා. ඇහුණා කියලා දැනගෙන ඉවරයි. ඒ විඥානේ ඒ ඉච්චරයි. පෙනුණා කියලා දන්නවා ඉච්චරයි. හැබැයි එතනින් සෑහීමකටපත් නොවන්ද දෙයක් කෙනෙකු මෙතන ඉන්නවා. තියෙනවා. එයාට මදි. ඒ දෙයට මදි. ඉතින් ඒ නිසා එයාට ඕනේ පෙනුණා නම් පෙනුණු දෙයක් තියෙන්න ඕනේ. මොනවද පෙනුනේ? ඒ පෙනුණු දේ මොකක්ද? ඒකට දෙන නම මොකක්ද? ඒකේ වර්ගය මොකක්ද? දැන් මෙන්න මේවා දැනගැනීමේ කුතුහලයක් තියෙනවා. ඒකට කියනවා කුතුහලය කියලා. කුතුහලකාරයෙක් ඉන්නවා මේ. එයාට තියෙන කුතුහලය. කුතුහලයේ දැන් විඥාණයෙන් ඇහුවට ඔයා මොකද්ද දැක්කේ කියලා එයාට කියන්න දෙයක් දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. හරියට අලුත් උපන්න ළමයෙක්ගෙන් ඇහුවොත් ඔයාට මොකද්ද ඇහුනේ? ඔයා මොනවද දැක්කේ? ඒ මොන පාටද? මොන හැඩේද? කොච්චර ඈතින්ද? ඒ මිනිස්සේද සතේද මෙලෝ දෙයක් කියන්නේ එයා දන්නේ නැහැ. ඒ ළමයා දන්නේ නැහැ. ඒ වගේ අර චක්කු විඥාණයෙන් ඇහුවට සෝත විඥාණයෙන් ඇහුවට මොනතරම් කුතුහලයේ තිබ්බත් වාට ඇහුනේ මොනවද? ඔබ දුටුවේ මොනවද? කියන්න දන්නේ නැහැ. අහනවා ඇහුවට දන්නේ නැහැ. කියන්නේ මන් දන්නේ නැහැ. ඒතරේ කුතුහලය විඥාණය මේක අහලා වැඩක් නෑ. එයා දන්නේ නැහැ. ඒකයි බලන්න එහෙනම් කාගෙන්ද අහන්නේ? අන්න එතකොට තමයි එයාට පේන්නේ මේ දන්න කෙනෙක් දැනුම් ගබඩාවක් තියෙනවා. ඒ දැනුම් කපඩාවේ වෙනම තැනක තියෙන. මේ දැන ගැනීම වෙනම මානයක වෙන්නේ. ඒතර ඔන්නය අර මූලාශ්‍රයට යනවා. ඒ සෝස් එකට එනවා, මූලාශ්‍රයට එනවා, දැනුම් ගබඩාවෙන් අහනවා. අරයා දැක්කේ මොකක්ද? ඔබ දැක්කේ මොකක්ද කියලා නෙමෙයි අහන්නේ. මේ දැනුම් ගබඩාව මොනවද දැක්කේ නෑනේ, දැක්ක විඥානේ. එතන අහන්නේ මෙන්නම කෙනෙක්ගෙන් අහනවා අරයා මොකද්ද දැක්කේ? අරයාට ඇහුනේ මොකද්ද? මේ ඕපදූපයක් අහන්නේ. සම්පූර්ණ ඕපදූපයක් තමයි මෙතන අහන්නේ. එයා ගැන නෙමෙයි අහන්නේ, තවත් කෙනෙක් ගැන. එයා මොකද්ද අද්දැක්කේ? එතකොට දැන් මේ අහන්නේ තුන්වෙනි පාර්ශ්වයක. එයාට ඍජු අත්දැකීමක් නැහැ. බොහොත්ම නැහැ. එතකොට දැන් මෙයාට සිදු වෙනවා මේකට උත්තරයක් දෙන්න. සිදු වෙනවා විතරක් නෙමෙයි, එයා හරි කැමැත්තෙන් උත්තර දෙනවා. මොකද එයා තමයි දැනුමේ ගබඩාව. ඒ දැනුම් ගබඩාව. ඉතින් ඒ කියන්නේ එයා හිතනවා එයා දන්නවා කියලා. ඒකට තමයි සංඥා කියලා කියන්නේ. සංඥා. එතකොට ඔය සංඥාව කොහොමද දන්නේ? එයා දන්නේ කොහොමද? අර පරණ අත්දැකීම් වලින්. එයාට පොත පෙරලන්න වෙනවා. පොත පෙරලා බලලා තමයි කියන්න වෙන්නේ මේ මොකද්ද කියලා. එහෙම නැතුව කියන්න බෑ. ඒත් මේ වර්තමාන ඇහුණු ඇහිමක් තියෙනවනේ. එක්ක දැනීමක්, ඇසීමක්, මොකක් හරි පෙනීමක්. ඒකට තමයි රූප කියන්නේ. රූප කියලා වචනේ පාවිච්චි වෙන්නේ ඒකට. රූප වර්ග පහක් හයක් විතර තියෙනවා. ඒක රූපයක් නෙමෙයි. මේ රූපය කියන්නේ මේ ඇඟට විතරක් නෙමෙයි රූප කියන්නේ. ඒ ඇහෙන දෙයටත් රූප කියන. රූප කියන වචනේ මේ බොහොම අර්ථ ගණනාවකට පාවිච්චි වෙන වචනයක්, භාවිතා වෙන වචනයක්. ඒ නිසා ඔන්න ශබ්ද රූපේ කියලා එකක් තියෙනවා. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූප කියලා එහෙම රූප තියෙනවා. පහකින් නවත්තම කියන රූප පහක් තියෙනවා. පහටම රූප කියන්නේ. රූප කිව්වහම මේ ඇහැට පේන එක විතරක් නෙමෙයි. මේ රූපවල ස්වභාවය තමයි බලන්න පුළුවන්කම. ද රූපයේ ස්වභාවයෙන් බලන්න පුළුවන්කම. නිසා බැලීම කියන වචනේ මේ පහත් එක්කම යොදනවා. අහල බලනවා. කාල බලනවා. සුවඳ බලනවා. කියවල බලනවා. ස්පර්ශ කළ බලනවා. අල්ලල බලනවා. දැන් මේ විදිහට අපි මේ බලනවා 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 කියලා ඇහැට පේන දෙයට විතරක් නෙමෙයි කියන්නේ. ඒ අනිත් දේවල් වලට කියන්නේ එතනත් රූපී ස්වභාවයක් තියෙනවා. ඇහැට නොපෙනෙනවාට. ඉතින් එතකොට දැන් මොනවා මේ විඥානය අත්දැක්කත් ඒක රූපයක්. සංඥාවට ඒක රූපයක්. ඉතින් ඒ අද්දුරු දේවල් පිළිබඳ එයා වාර්තා තියන් ඉන්නවා. කලින් අත්දැක්ක දේවල් පිළිබඳ එයාට වාර්තා තියෙනවා. එතන දැන් අත්දකින්න දෙයට රූප කියන ඒක ඒ රූපය අත්දකින්නකොට ඒ අත්දැකීම කිසියම් සංවේදනයක් ඇති කරන සංවේදනයක් ඇති නොකර මොනවත් අත්දකින්න බෑ. يعني කිසිම දෙයක් අහන්න බෑ, බලන්න බෑ, ස්පර්ශ කරන්න බෑ, ගඳ සුවඳ දැනගන්න බෑ, රහ දැනගන්න බෑ, මතක් කරගන්න බැහැ සංවේදනයක් නැතුව. ඒ ක්ෂණයේම ඒ එක්කම සංවේදනයක් ඇති වෙනවා. දැන් වේදනා කියන්නේ රූප වේදනා. මේ දෙක ආශ්‍රයෙන් ද වර්තමාන සංවේදනයයි ඒ වර්තමාන දැනීමයි ඒ දෙකට සමාන ඒකට දෙන්න පුළුවන් නම මොකද්ද? මීට කලින් එහෙම දේවල් දෙකක් එකට එකතු වුණාම ඒකට මොන වගේ නමක්ද දීලා තියෙන්නේ කියලා සංඥාව වාර්තා පෙරල පෙරල බලනවා. ඒ පරණ වාර්තා ඒ රෙකෝඩ්ස් ඔක්කොම බලනවා. ඒ බලලා ඔන්න ආසන්නම දේ කියනවා. ඒ රිලවෙක් කියලා කියනවා. සද්දයක් එහෙම කියන්නේ. එතකොට ඒ සද්දේ මොකද්ද කියලා අහන්නේ අර කුතුහලයේ අහනවා සංඥාවෙන් ගබඩාවෙන්. ඇහුවාම ඒ සද්දේ නිසා අධ්‍යක්ත සංවේදනයක් තියෙනවනේ මොකක් හරි මිහිරි බවක්, අමිහිරි බවක් මොනවා හරි. ඒතර ওই දෙකම එකතු කරලා මේ දෙකම ඕනේ උදව් වෙන්න ඕනේ ඒක මතක් කරගන්න මොකද්ද කියලා. මේ රිලෙවෙක් කියලා ගන්න. එහෙම කිව්වහම අන්න රිලෙවෙක්ව මැවිලා පේනවා. එතකල් රිලෙවෙක් මැවෙන්නේ නැහැ. අර සද්දේ ඇතුළේ රිලව් නැහැ. මොනවත් නැහැ. වහලෙකුත් නැහැ, ටකරමුත් නැහැ, ගසුත් නැහැ, මොනවත් නැහැ. නිකන් සද්දයක් විතරයි. ඊළඟට ගසුයි, වහලයි, ටකරනුයි, රිලවුයි ඔක්කොම මැවෙන්නේ මෙන්න මේ මතකය ආවට පස්සේ. මේ හඳුනා ගැනීම සිදු වුණාට පස්සේ දෙතෙක් නැහැ. දැන් චිත්‍ර පෝලිමක් එනවා. ඇහුනේ සද්දේ අපි හිතමු තප්පරයක් කියලා සද්දේ ඇහුනේ. සද්ද තප්පර දෙකක් පහක් කියන්නේ. හැබැයි ලොකු දිගු චිත්‍ර පෝලිමක් එන්න පුළුවන්. ඒවා මේ අර නතර වුණු ඡායාරූප විතරක් නෙමෙයි චලන චිත්‍ර එනවා. එන්න මූවීස් එන්න පටන් ගන්න. ෆොටෝස් විතරක් නෙමෙයි. මෙරිලා වහරි උඩ දඟලන්න හැටි පේනවා, කා ගන්න හැටි පේනවා, ඒ ඔක්කොම පේනවා. ගස් වලට පයින් හැටි සියල්ල පේනවා. හිතවතුනි, ඉතින් මේ ඇතුලේ දැන් මෙයා කොහේ හරි වෙනවනේ. එළිය නෙමෙයිනේ වෙන්නේ, මේ අවකාශයේ නෙමෙයිනේ ওই ටික වෙන්නේ. ඒ ටික වෙන්නේ අපේ ඇතුලේනේ. ඇතුලේ කියලා හිතමුකෝ. ඇතුලේ කියලා කිව්වම අහවල් කොතනද කියලා කියන්න බෑ. නමුත් අපි නිකම් මේ බාහිරයේ නොවන නිසා කියනවා අභ්‍යන්තරයේ කියලා. නැතුව අභ්‍යන්තරයක් නෑ. ඒක වචනයක් විතරයි. ඔය අභ්‍යන්තර කියන වචනේ යොදන්නේ බාහිරේ නෙමෙයි කියලා කියන්නේ. මේ එළිය කොහෙවත්, මේ මුල්ලක, මේ සීලිමයේ, ඒ කොහෙවත් නෙමෙයි වෙන්නේ කියන එකට තමයි අභ්‍යන්තර කියලා කියන්නේ. එහෙම නැතුව අභ්‍යන්තරයක් නැහැ. හොයන්න හොයන්න එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ අභ්‍යන්තරේ. බාහිරේ හම්බ වෙනවා. හොයන්න හොයන්න බාහිරේ හම්බ වෙනවා. මේ දේවල් බිත්ති වල හැප්පෙන්න පුළුවන්. අපි දොරවල් හැප්පෙනවා. දොර ඇරියාම එළියට යන්න පුළුවන්. බාහිරේ හොයන්න හොයන්න ලැබෙනවා. අභ්‍යන්තරේ කියන්නේ හොයන්න හොයන්න නොලැබෙන දේක. අභ්‍යන්තරේ තියෙනවා කියලා හිතන් ඉන්නවා ඔය හැම දෙයක්ම. හැබැයි හොයන්න 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 එහෙම දෙයක් නැහැ කියන එකමයි තේරෙන්නේ. එහෙම දෙයක් නෑ 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 නෑ. ඉතින් ඒ නිසා අභ්‍යන්තරයේ කැමති නෑ තමන් ගැන හොයන්න. මොකද නැති වෙන, හොයන්න ගියොත් නැති වෙන, හොයන කෙනා නැති වෙලා යනවා. එයා වඩ වඩාත් දීප්තිමත් වෙලා විශාල වෙලා ස්ථාවර වෙලා මහා කළු ගලක් වගේ එහෙම නැගී හිටින්නේ නැහැ. අභ්‍යන්තරයේ කියන දේ හොයන්න 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 වාෂ්ප වෙලා අතුරුදහන් වෙලා දිය වෙලා ශූන්‍ය වෙලා යන දෙයක්. හොයන්නේ නැති තාක්කල් ඝන කොන්ක්‍රීට් මහා විශාල තද අභ්‍යන්තරයක් තියෙනවා. මෙහෙම කතන්දරයක්ම ඇත්තම ඇත්ත අපි හොයන්නේ නැති තාක්කල්. රිලව් ඉන්නවා. රිලව් ඉන්නේ අපේ ඇතුලේ. වහලෙත් තියෙන ඇතුලේ ඔක්කොම මුළු බලන්නේ මුළු චිත්‍රෙම සිතුවමම මොනතරම් ලස්සනට ඇතුලේ තියෙනවද. හැබැයි අපි දන්නේ මේක ඇතුලේ. ඉතින් අපිට ඒක ප්‍රක්ෂේපණය වෙනවා වහලෙ උඩට. වහලෙ උඩ මෙහෙමයි වෙන්නේ කියලා. ඒත් එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ විදිහටම වහලෙ උඩ රිලව් දඟලන්නේ නැහනේ. හැබැයි අපිට අපේ ඔළුවේ මැවෙන චිත්‍රයේ මැවෙන ඡායාරූපයේ මැවෙන සිතුවම තමයි අත්තන වෙන්නේ කියලා අපි උපකල්පනයකට එනවා. ඊළඟට උපකල්පනය ඇත්තක් වෙනවා. යමක් උපකල්පනය කරන්නේ ඇත්ත. ඒ උපකල්පනය කළ හිතට එය ඇත්තක් වෙනවා. එතකොට මෙතන බලන්න මොනතරම් අනුමාන හා උපකල්පනද තියෙන්නේ. මෙතන එකක්වත් ඇත්තක් නෑ. ඔක්කොම තියෙන්නේ අනුමානයි උපකල්පනයි. ඇත්තක් කියලා යමක් තියෙනවා නම් ඒ ඇහුණා කියන එක පමණයි. ඇහුණා කියන එක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. ඇහුණා. පෙනුණා. ඒ සම්පූර්ණයෙන් ඇත්ත. වෙයින් එහාට අර සංඥා කියන දේවල් එයා කියවිල්ලා කියනවනේ මෙමයි මෙමයි. දැන් ඒ දේවල් සංස්කරණයේ වූ දේවල් එක තමයි අපි කලින් කතා කරේ. සංඥා කියන්නේ හරියටම සිද්ධියක් වෙනකොට ෆොටෝ එකක් අරගෙන ඒකේ විදිහටම සේව් කරලා ලයිබ්‍රරි එකේ පුස්තකාලේ හරියටම තියලා ඔය ඔන්ලාවක ඒ ෆොටෝ එක ඒ විදිහටම බලලා මෙහෙමයි උනේ කියලා කියන්න පුළුවන්. සංඥා එහෙම නෙමෙයි. ඒ ගන්න වෙලාවෙත් වෙනස් වෙනවා. එක ඡායරූපයක් නෙමෙයිනේ ගන්න, පෙලක් ගන්නවා. ඒතර මුල්ම ඡායරූපය නම් ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ගන්න හැම එකක්ම වෙනස් වෙනවා. ඊළඟට මේක මේවා තැන්පත් කරාට පස්සේ මේක මේ පුස්තකාලය ඇතුළට අපි නොදන්නා බොහෝ දෙනෙකු යනවා. නොදන්නා බොහෝ දෙනෙක් යනවා ගිහිල්ලා මේවා අලුතෙන් දේවල් ලියනවා, තියෙන දේවල් කපලා දානවා, පාට කරනවා. මොකද පැය 24ම අපිට බැහැ මේ මතක ගබඩාව ගැන අවධානයෙන් ඉන්න. ඒත් දොරකඩට වෙලා පුස්තකාලේ දොරට වෙලා වාඩි වෙලා කාටවත් යන්න දෙන්නේ නැතුව කිසිම කෙනෙකුට පිවිසෙන්න අවසරයක් දෙන්නේ නැතුව ඉන්න බෑ. වෙන කිසිම දෙයක් නොකර එහෙම ඒ කාර්ය විතරක් කවුරු හරි කරා කියලා හිතන්න. ඒත් නිදා ගන්න එපයි. නින්දට යනතුරු පුළුවන්. නිදාගත්තට පස්සේ අපි දන්නේ මොනවා වෙනවද කියලා. ඒ අපි නිදිගත්තට ඒ නිද්‍රා ලෝකේ මොනතරම් අපි නොදැනවත් දේවල් වෙනවද? මේවට කී දෙනෙක් අත ගහනවද? අපි එක්කෝටම නමක් දෙනවා අද කාලේ හැටියට යටිහිත කියලා. එතකොට අපි නිදාගත්තාම ඔන්න එයා ඇහැරෙනවා. අපි ඇහැරන් ඉන්නකොට එයා නිදි. සාමාන්‍ය. ඊට පස්සේ එයා වැඩ පටන් ගන්නවා. අපි නිදාගත්තාම එයා වැඩ පටන් ගන්නවා. එයා යනවා මේකට ගබඩාවට. මේ ස්ටුඩියෝ එකට යනවා, ලයිබ්‍රරි එකට එයා යනවා. ගිහිල්ලා එයා මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ. එයා ඔක්කොම අවුල් කරනවා මේකේ. මේකට හොඳම නිදර්ශනය තමයි අපිට පේන හීන. බලන්න කිසිම හීනයක් තියනවද හරිම පැහැදිලි තාර්කික විද්‍යානුකූල න්‍යායානුකූල හීන තියෙනවාද? වීමේ සම්භාවිතාවේ 100%ක් තියෙන හරියටම එහෙම හීනයක් තියෙනවා. ඒකේ මැරිච්ච ඇත්තින්. ගොඩක් කලින් මැරිච්ච ඇතා දැන් ඉන්න හොඳට හීනයක්. උණු දේවල් වෙනස් විදිහට වෙනවා. නොවිච්ච දේවල් වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම වෙන්නේ මතකයක්. දැන් මේ ඔක්කොම මතකේ තියෙන දේවල් තමයි හීනෙට එන්නේ. හැබැයි ඒ විදිහට නෙමෙයි මතකෙට ගියේ. මතකෙට ගියේ එක විදිහකට. හැබැයි හීනෙකට එනකොට ඒ මතකෙන් ටිකකුයි අර මතකෙන් ටිකකුයි තවත් ඒ මතකෙන් ටිකකුයි මේ ඔක්කොම අරගෙන කවලම් කරලා හදන හැදෙන සාම්බාරුවකට තමයි හීනයක් කියන්නේ. ඒක නැති දෙයක්. ඉතින් මේ ඒ නිසා මේ සංඥා කියන්නේ අවුල් වෙච්ච දේවල්. මේ මතකයේ ගැන 100%ක් විශ්වාසයක් තියන්න බෑ. හැබැයි අපි මොනතරම් අසරණ තැනකට සංසාරයේ දාලා තියෙනවද කියනවා නම් වෙන අහන්න කෙනෙක් නෑ අපිට. වෙන මූලාශ්‍රයක් නැහැ. මේ දැන් මොකද වෙන්නේ කියලා දැනගන්න අපිව හිර කරලා තියෙන්නේ මේ සංඥා දොරකඩ විතරයි. ඉතින් අපිට එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ අර සද්දෙ මොකද්ද, මේ රූපේ මොකද්ද, මේ රහ මොකද්ද කියලා එයාගෙන් විතරයි. එයා කියන දේ 100%ක් ඇත්ත කියලා අපි පිළිගන්නවා. වෙන කවුරුවත් කියන දේ විශ්වාස කරන්නේ 100%ක් විශ්වාස කරන්නේ. අනිත් කෙනෙකු 100%ක් අපි විශ්වාස කළා කියන්නේ ඒ විශ්වාස කරන්නේ මේ සංඥා කිව්වොත් මෙයාව විශ්වාස කරන්න. මෙයා කවදාවත් මෙයාව රවට්ටලා නැහැ. මෙයා කවදාවත් ඔයාලට බොරුවක් කියලා නැහැ. එහෙම මෙයා කිව්වොත් ඔන්න එයාව විශ්වාස කරනවා. එහෙමනේ අපි කෙනෙක්ව විශ්වාස කරන්නේ. ඒ විශ්වාස කරන්නේ අර බාහිර කෙනාව නෙමෙයි, අපේම සංඥාපව අපි විශ්වාස කරලා තියෙනවා. ඒ සංඥා කියපු නිසයි විශ්වාස කරන්නේ. ඉතින් හිතවතුනි මෙන්න සංසාරය. ඔය ඔය බොහෝම මේ මායාවක අපිව හිර කරලා අපිට වෙන ඇත්තක් දැනගන්න බැරි වෙන විදිහට කොටු කරලා අපි ඇතුළෙම අපිව රවට්ටන ස්වභාවයකට තමයි සංසාරය කියන්නේ. ඒතර මෙතන මේ රැවටීමයි රැවටෙන විදිහයි රැවටෙන කෙනයි රවට්ටන කෙනයි මේ ඔක්කොටම තමයි පුද්ගලයා කියන්නේ. නැත්තම් දහමේ වචනකින් කියනවා නම් පංච ස්කන්ධ කියන්නේ රූපය කියන්නේ වර්තමාන අත්දැකීම. ඇහෙනවා, පේනවා, දකිනවා, ඊට පස්සේ තමයි රූපය කියන්නේ. ඒතර ඒක ඒ ගැන ඒ නිසා ඇති වෙන සංවේදනයක් තියෙනවා. දැනීමක් තියෙනවා, සංවේදනයක්. ඒක වේදනාවක්. සංවේදනයක් නැතුව අත්දැකීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේ ඇහිීමට, පෙනීමට, දැනීමට තමයි විඥාන කියන්නේ. ඇහුණා කියලා දන්නවා. ඒ ඇහුණා කියලා දන්න එක මත තමයි අර වේදනාව ඇති වෙන්නේ. ඇහෙන හැම දෙයක් ගැන වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඇහුණා කියලා දැනගත්ත දේ ගැන විතරයි සංවේදනයක් ඇති වෙන්නේ. එතකොට ඔන්න විඤ්ඤාණ රූප වේදනා විඤ්ඤාණ. එතකොට ඔය තුන් දෙනා එකටම ඉන්නේ. රූපයි වේදනායි විඤ්ඤාණයි මේවා එකට තියෙන. ඊළඟට ඔය ටිකෙන් මොනවත් හිතා ගන්න බෑනේ. ඇහෙනවා, දැනීමක් එනවා, සංවේදනයක් එනවා, ඉතරයි. ඒක නිකන් ලිප්ගල් දෙකක් උඩ හට්ටියක් තියන් හදනවා වගේ තමයි. වැටෙනවනේ. එනිසා එයා හොයනවා තවත් ආධාරකයක්. ඒ සංඥාව. සංඥාවාවට පස්සේ අන්න මේ සාම්බාරෝ යන හැලිය තියන්න පුළුවන් දැන්. ඒ තියලා ඉතින් මේක උයනවා, තම්බනවා, අහනවා, අහනවා මොකද්ද කියලා. ඒක තමයි සංඛාර කියලා කියන්නේ. දැන් ආරය සංඥා කියනවා මේ රිලව්. එතකොට ඔන්න පරණේවා එක අපි රිලව්ට කැමති නෑ. දැනුත් කැමති නැති වෙනවා. තරහ එන්න පුළුවන්. එහෙම නැත්නම් පව් අහිංසක සත්තු කියලා අනුකම්පාවක් එන්න පුළුවන්. ඉතින් තව බොහෝ දේ, බොහෝ අදහස් එනවා. ඒ ඉවරයක් නෑ. මොන විදිහේ අදහස් වේද කියලා සීමාවක් නෑ. ඕනේ තරම් අදහස් ඇති වෙනවා. ඕනෑකම් ඇති වෙනවා. සද්දේ විනාඩියක් තිබ්බට මේ ඕනෑකම් ඇතිවීමේ ඒක පැය ගාණක් යන්න පුළුවන්. ඉතින් ඕනෑකමින් ඕනෑකමට, ඕනෑකමින් ඕනෑකමට අලුත් අලුත් චිත්‍රත්ම වෙනවා. චිත්‍රේකුයි අදහසකුයි, චිත්‍රේකුයි අදහසකුයි ඔය දෙන්න එකට යන්නේ. අදහසක් තනියම තියෙන්නෙත් නෑ, චිත්‍රයක් හුදකලාව තියෙන්නෙත් නෑ. මේක චිත්‍ර කතාවක්. ඔය ඇතුළේ යන්නේ සම්පූර්ණයෙන්ම චිත්‍ර කතාවක්. ඒක තමයි සංකාර කියලා කියන්නේ. දැන් මේ වචන පහ අපි මීට වැඩි වෙනස් ආකාරයට ගැඹුරු විදිහට ධර්මානුකූලව සූත්‍රවලට අනුව අභිධම්ම වලට අනුව විස්තර කරන්න පුළුවන් ඇති. එහෙම වුණත් මේ විස්තරයත් කිසියම් දුරකට ප්‍රමාණවත් වෙනවා මේ ස්කන්ධ පහ තේරුම් ගන්න. ස්කන්ධ පහ කියන්නේ දේවල් පහකට වැඩිය ක්‍රියාකාරීත්වයන් පහක්. වෙන දේවල් සිදුවීම් පහක්. මෙම එකට වෙන්නේ. මේ අත්වල් බැඳගෙන එකට තමයි වෙන්නේ. එතන මූලික විඥානයක් ගැන අප කියවනේ අර ලදරු නොමේරු බාලාංශේ හෝඩියේ පන්ති විඥානයක් ගැන. එයා අර මොනවද දන්නේ? ඉලව් කියන එක දන්නෙත් නෑ, වහලේ දන්නෙත් නෑ, මේ ගස්කොලන් දන්නෙත් නෑ, මොනවද දන්නේ? එයා දන්න එකම දේ ඇහුණා කියන එක විතරයි. ඇහුණා. එතන මේ නිකන් යාන්තම් සටහනක් විතරයි තියෙන්නේ. මේ අහසේ අපි මෙහෙම චිත්‍රයක් ඇන්ද කියන්නේ අහසේ මෙහෙම මොකක් හරි රවුමක් ඇන්ද කියන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක් සටහනක් තියෙනවා. හැබැයි ඒක අහසේ ඇන්ද සටහනක් වගේ. ඒ ඡායාරූපයකට ගන්නත් බෑ ඒ සටහන. අඳිනවා ගන්න පුළුවන් මෙහෙම. නමුත් ඇන්දේ මොකද්ද කියන එක චිත්‍රයකට ගන්න බෑනේ. ෆොටෝ එකකට ගන්න බෑනේ. අන්න ඒ වගේ. අනිත් කිසිවක් එයා දන්නේ නැහැ. ඒ කිසිවක් එයා දන්නේ නැති වුණාට එයා තමයි ඇත්තම දන්නේ. ඇත්ත දන්නවා නම් දන්නේ එයා විතරයි. අනිත් ඒවා ඔක්කොම අනිත්ය දන්නවා 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 කියන ඉහළ පන්තිවල විඥාන සියල්ලම අර මතක මත යැපෙන තමන් කලින් අහලා කියවලා තියෙන දේවල් හරි කියලා පිළිගත්ත ව්‍යාජ දැනුම. එතන ව්‍යාජ දැනුමයි අව්‍යාජ දැනුමයි කියලා දැනුමේ දෙකක් තියෙනවා. අව්‍යාජම ඥානෙ තියෙන්නේ අන්න අතන. එයා එච්චරයි දන්නේ. ඒක තමයි ඇත්ත. ඇහුණා කියලා දන්නා එච්චරයි. ඒකෙත් පොඩි සටහනක් තියෙනවා. අහසෙන්ද සටහනක් වගේ දෙයක් තියෙන ඉතින්. ඒක හැබැයි ඇඳපු දෙයක් නෑ. අඳිනවා අඳිනවා විතරයි. නම් ඊට පස්සේ ද එතනින් සෑහීමකටපත් වෙන්න බෑනේ. ඊට පස්සේ අර මතකයෙන් අහලා එයාගෙනුත් වාර්තා අරගෙන ඔන්න ටික ටික හදා ගන්නවා ඊළඟට. මේ වතුරේ යන්දා වගේ වතුරේ මොකක් කරේ යන්දාම් බලන්න ඒකේ ඊට වැඩි ස්ථාවරත්වයක් තියෙනවනේ දියේ. ඒ අහස යඳින එකම දියේ යන්ද කියන්නේ රවුමක්. ඒතර ඒක ටික වෙලාවක් තියෙනවනේ ඇඟිල්ල යන ප්‍රමාණයට හරි තියෙනවනේ. වේගින් යන්දොත් එහෙම ටික වෙලාවක් තියෙයි. අන්න ඒ වගේ මට්ටමකට එනවා. දැනුම. මේ මැවීම තමන්ම ඇඳගන්න එකක් නෙවෙයි. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අඳින්න. ඉතින් ඊළඟට මේක අපිට පුළුවන් වෙරළේ වගේ අඳින්න. වෙරළ කැඳ කියන්නේ. ඒ චිත්‍රෙම ඒ රවුමම අපි වෙරළේ යන්දාම ඔන්න ඒක හොඳට පේනවා. රැලක් එන්න යම් තාක් පමා වෙනවද ඒ තාක් කල් අර ඇඳ වෙරළේ ඇඳදී තියෙනවා. එළි වෙන කල් රැලක් ආවේ නැත්නම් එළි වෙන කල් මේ චිත්‍රේ තියෙනවා. හැබැයි සදාකාලික නෑ. ඊළඟ රැල එන කල් විතරයි ඒ රැලට මේක දිය වෙලා ගිහිල්ලා ආයි මුකුත් ඇඳ නැති තැනකට එනවා. ඊටත් එහා ගිහිල්ලා ඕනනම් කෙනෙකුට මේක කොලේක අඳින්න පුළුවන්. ඒ චිත්‍රය කොලේ කඳිනවා. එහෙම නැත්නම් කම්පියුටර් එක ස්ක්‍රීන් එක කඳින්න පුළුවන් කොහේ හරි අඳිනවා. එහෙම ඇඳහම බිත්තිය කැඳ කියන්නේ එතකොට ඒක ඊටත් වැඩි කාලයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතවතුනි මේ අපි එක එක ඒවා ගැඳිනවනේ. දැන් මුලින්ම අපි අහසේ ඇඳ ඊළඟට දියේ ඇඳ වෙරළේ ඇඳ ඊළඟට පැන්සලකින් කොලේ කැඳ කියන්නේ ගල් කූරකින් ගල් ලෑල්ල කැඳ කියන්නේ. එතකොට ඒකත් මැකෙනවනේ. මට මැකෙනවා. ඊළඟට පෑනකින් අඳිනවා. එහෙම එහෙම අඳිනවා. මේ අඳින්නේ එකම චිත්‍රේ නෙමෙයි. අර මුලින්ම අහසේ ඇඳ චිත්‍රේ මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. මොකද ඒක අඳිනකොටම ඉවර වෙනවනේ. ඒකේ ෆොටෝ එකක් ගන්නත් බෑ. කිසිම දෙයක් බෑ. ඒක ගැන මතකයක් විතරයි තියෙන්නේ, අදහසක්, දලා අදහසක් විතරයි. දෙවෙනි පාර හිතනකොට අර දේ ගැනම නෙමෙයි අපි හිතන්නේ. ඒ දේ ගැන ආයි හිතන්න බෑ. හිතන්න යමක් ආධාරකයක් ඕනේ, පදනමක් ඕනේ, මූලාශ්‍රයක් ඕනේ, යම් කිසි සාධකයක් ඕනේ. එකක්වත් නෑ. දැන් අහසේ ඇඳ සිතුවමක අහසේ ඇඳි චිත්‍රයක ඒ කිසි දෙයක් නෑ. අන්න එතනින් මවා ගන්න පටන් ගන්න. මෙහෙම වෙන්න ඕන. මේක රවුමක් වෙන්න ඕනේ මේ ඇඳ. මුලින්ම ඇහුනේ මේ. ඒතර ඔන්න දෙවෙනි පාර දියේ අඳිනවනේ. ඒ දියේ අඳිනකොට අර විශ්වාසයෙන් තමයි අඳින්නේ. අපි දැන් ළඟයි. ආසියන් දෙකත් ළඟයි නේ. මේ වෙලෙම වගේනේ දියෙත් අඳින්නේ. අවුරුද්දක් ගිහිල්ලා නෙමෙයිනේ. එතසක් කිසියම් දුරකට සමීප ලක්ෂණ තියෙන්න පුළුවන්. සමාන ලක්ෂණ කි දෙකක් තුනක් තියෙන්න පුළුවන්. 100%ක් නෑ. හැබැයි ඒකත් ඇඳලා ඉවරනකොටම ඉවර වෙනවා. වතුරේ ඇඳද්දත් එහෙමයි. ඊළඟට අපි වෙරළේ යනවා. වෙරළේ යනදහම මේක පැහැදිලිව පේන තියෙනවා. ඊට වැඩි ස්ථාවරයි ඔප්පු කරන්නත් පුළුවන් මෙන්න වෙරළේ යනවා. ඒත් වෙරළේ යඳින්නේ අනුමානයි. දැන් තුන්වෙනි වතාවටත් අනුමාන කරන්න. විශ්වාසයෙන්. මේ මුළු චින්තනයේම හිතවතුනි ගොඩ නැගෙන්නේ විශ්වාස මත, අනුමාන මත, උපකල්පන මත. අත්දැකීම් මත නෙමෙයි. ওই චිත්‍ර කතාව, මුළු චිත්‍ර කතාවම මොනම සිද්ධියක් ගැන හරි දිගට 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 හිතනවද ඒක තමයි චිත්‍ර කතාවක්. ඒක චිත්‍රම වෙනවා, අදහස් ඒ දෙබස් වෙනවා. චිත්‍ර කතාවල එහෙමනේ. රූප රාමුක දෙන්නෙක් ඉන්නවා, මෙයා මෙහෙම කියනවා, අනිත් එක්කෙනා ඒකට මෙහෙම කියනවා. ඒතර ඊළඟට එයා එහෙම කිව්වහම මෙයාට මෙහෙම හිතෙනවා. කියලා නැහැ, හිතෙන එකත් චිත්‍ර කතාවක ලියන්න පුළුවන්. මෙහෙම හිතෙනවා, බින්දු ටිකක් දාලා හිතෙන එක ලියනවා. දැන් මෙයා හිත හිත ඉන්නකොට අරයා අරයත් හිතනවා, මෙයා හිතන්නේ මේක කියලා හිතනවා. ඉතින් මෙහෙම චිත්‍ර කතාව රාමුවෙන් රාමුවට ওই විදිහට හිතෙන දේයි අනුමාන කරන දේයි, ඒ අනුමානයට මොකද්ද දෙන්න ඕනේ උත්තරේ? මෙහෙම කියන්න ඕනේ. එහෙම කිව්වොත් මෙයා මෙහෙම කියයි. එතකොට ඒ කියන එකත් මැවෙනවා. මේ විදිහට චිත්‍ර කතාවක් යනවා. මේක කතාවක්. චිත්‍ර කතාවක්. සංසාරය කියන්නේ චිත්‍ර කතාවක්. ඒක කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. සංසාරي කොහෙද කියලා ඇහුවොත් ඉතින් අපිට පෙන්වන්න පුළුවන් මේ හැම එකක්ම සංසාරي තමයි කියලා. නෑ, ඒව එකකවත් සංසාරي නෑ. දැන් මේකේ සංසාරي තියෙනවා නම් මේ වගේ සංසාරي තියෙනවා නම් මේවා නැති කරාම කුඩු කරාම සංසාරي කුඩු වෙන්න එපේ. එහෙම නෑ. ඒ කොහෙවත් සංසාරي නෑ. හැබැයි ඒව ආශ්‍රයෙන් හදාගත්ත සංසාරයක් තියෙනවා. මේවා තියෙන්නේ බාහිරය කියලා අපිට කියන්න පුළුවන්. මේ හැම දෙයක්ම බාහිරේ, මේ ඉන්න අය ඔක්කොම බාහිර. මේ සංසාරයේ බාහිරේ නෑ. ඒ බාහිරේ නෑ කියන එකට තමයි කියන්නේ සංසාරයේ තියෙන්නේ අභ්‍යන්තරේ කියලා. හැබැයි එහෙම ඒක ආයෙ මතක් කරන්න කැමති, අභ්‍යන්තරේ කියලා තැනක් නෑ. බාහිරේ නෑ කියන්න යොදන වචනයක් පමණයි. වෙන තැනක් හොයන්න බෑ අභ්‍යන්තර කියලා. මේ සංසාරේ මෙන්න මෙතනයි තියෙන්නේ කියලා කියන්න බෑ. ඒක අතනත් නෑ මෙතනත් නෑ කියන්න තමයි බාහිරේ නෑ අභ්‍යන්තරේ තියෙන්නේ කියලා. එතකොට හිතවතුනි මේ මුළු කතන්දරේම අනුමාන, උපකල්පන, විශ්වාස, ඕපදූප මත ගොඩනැගෙන දෙයක්. සමස්ත සංසාරයම ඕපදූපයක්. ඉන් එහා ඇත්තක් නැහැ. ඒතන මේක ඇත්ත හොයලා බෑ. වැඩක් නැහැ. සංසාරයේ ඇත්ත මෙන්න මේකයි කියලා හොයාගන්න බෑ. මුලක් නැහැ වගේම මේක ඇත්තකුත් නැහැ. මුලකුත් තියෙනවා නම් ඇත්තකුත් තියෙනවා නම් ඒක සංසාරي වෙන්න බෑ. මෙන්න මුල කියලා පෙන්වන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ වගේ මේ හරයක් සාරයක් යථාර්ථයක් සත්‍යකුත් තියෙනවා නම් සංසාරي වෙන්න බෑ. සංසාරයේට පදනමක් නැහැ. පදනමක් නැහැ. කියන්නේ ෆවුන්ඩේෂන් එකක් නැහැ. ඒකට අත්තිවාරමක් නැහැ. අත්තිවාරමක් නැතුව හදපු අහස් මාලිගාවකට තමා සසර කියන්නේ. අහස් මාලිගාවකට අත්තිවාරම් නැහැ. අත්තිවාරම් උඩ අහස් මාලිගා හදන්න බෑනේ. හසේ කොහොමද අත්තිවාරම් දාන්නේ? ෆවුන්ඩේෂන් ස්ටෑන්ඩ් පුළුවන් පොළවේ. අත්තිවාරම් පදනම් හදන්න පුළුවන් මහ පොළවේ. එතකොට අහස් මාලිගාව හදන්නකොට හැදෙනකොට ඒවට පදනම් නැහැ. පදනම් හදන්න බෑ අහස්. පදනමක් නැති, අත්තිවාරමක් නැති හුදු මනෝ මන්දිරයකට තමයි සංසාරය කියන්නේ. ඒක හැදෙන්නේ අර ක්‍රියාකාරීත්වයන් පහ මුල් කරගෙන. ඒක තමයි ස්කන්ධ පහ, පංච ස්කන්ධ කියන්නේ. ඒ පහ තිබ්බටම සංසාරේ හැදෙන්නේ නැහැ. මෙතන රැවටෙන්න ඕනේ. ඒ වගේම කුතුහලයකුත් ඕනේ. කුතුහලයයි මුලාවීමයි දෙක එකතු වුණාම මේ පහට එතනින් තමයි සංසාරේ හැදෙන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් අහසේ ඇඳ චිත්‍ර විතරයි. අහසේ චිත්‍රයක් අඳිනවා. අහසේ චිත්‍රයක් අඳිනවා. අහසේ චිත්‍රයක් අඳිනවා එච්චරයි. මාලිකා හදන්නේ නැහැ. අහස් මාලිකා හැදෙන්නක් නැහැ. නිකන් චිත්‍රයක්. එච්චරයි. ඒක එතනම ඉවරයි. එතනම ඉවරයි. එතනම ඉවරයි. අපි අර මුලින්ම කතා කළා වර්තමාන හිතක් ගැන. හිත ද වර්තමාන හිත උත්සාහයෙන් ඇති කරගත යුතු දෙයක් කිව්වා. නිරායාසයෙන් හිත ඇති වෙන්නේ නැහැ. එහෙමනම් හිත වර්තමානයේ නෙමෙයි නම් තියෙන්නේ කොහෙද තියෙන්නේ? ඒ ප්‍රශ්නෙත් නේ අපි මේ උත්තර හොයාගෙන ආවේ. ඒ හිත කොහෙවත් නැහැ. ඔය අතීතේ නැහැ හිත. අතීතේ කියලා දෙයක්වත් නැහැ. තියෙන්නේ මතක විතරක් නේ. ඒතර හිතකට බෑ ඊයට ගිහිල්ලා ජීවත් වෙන්න. ඊයට නෙමෙයි. අද මීට විනාඩි 5කට කලින් අතීතයට ගිහිල්ලා හිතකට බෑ ජීවත් වෙන්න. මොකද එහෙම විනාඩි 5කට කලින් කියන එක අදහසක් මිස ඇත්තටම තැනක්වත් දෙයක්වත් නෙමෙයි. දැන් වෙලාව 10:40 නම් ඒක ඇත්ත. හැබැයි 10:39 කියන එක මතකයක් විතරයි. ආයේ 10:39ට අපි කාටවත් යන්න බෑ. මොනවා කරලවත් යන්න බෑ. ඒ නිසා අතීතයට යන්න බෑ හිතකට. ඉතින් යන්න බැරි නම් කොහොමද අතීත ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නත් බෑ. ඇත්තටම වුණු දෙන්නේ අතීතයේ කියන්නේ එහෙම වුණානේ. එහෙම වෙච්ච අතීතයට යන්නත් බැරි නම්, ගිහිල්ලා ජීවත් වෙන්නත් බැරි නම් කොහොමද අනාගතයට යන්න පුළුවන්? අනාගතේ ජීවත් වෙන්න පුළුවන්. 10:41ට කොහොමත් යන්න බෑ අපිට. 10:41ේ ජීවත් වෙන්නත් බෑ. දහයයි හතලිහේ අපි ඉන්නවද නැත් එච්චරයි. 10:40 ඉන්න හිතට තමයි වර්තමාන හිත කියන්නේ. 10:40 නැත්තම් ඒ හිත වර්තමාන හිත නෙමෙයි. එතකොට එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ අර චිත්‍ර කතාව ඇතුලේ. ඒ චිත්‍ර කතාව එයා නෙමෙයි ලියන්නේ. චිත්‍ර කතාව ලියන්නේ කවුද? කුතුහලයයි රැවටීමයි දෙන්න. මුලාවයි කුතුහලයයි එකතු වෙලා ලියන අඳින චිත්‍ර කතාවක චරිතයක් විතරයි වර්තමාන නොවන හිත. ඒක චරිතයක් විතරයි. තමන්ගෙම චිත්‍ර කතාවේ චරිතෙකුත් නෙමෙයි. අර නොසන්සිදෙන කුතුහලයයි. යායක එක සෑහීමකට පත් වෙන්නේ නැති කුතුහලයක් තියෙනවා කියවනේ. අන්න ඒ කුතුහලයයි. ඒකේ රැවටීම ඉවරෙකුත් නැහැ. ඒතර මේ මුලාවයි කුතුහලයයි දෙන්න එක්කෙනෙක් දැන් චිත්‍ර කතාවල චිත්‍ර කාගෙද දෙබස් කාගෙද කියලා තියෙනවනේ දෙකක්. චිත්‍ර කතා බොහොම චිත්‍ර කතාවල චිත්‍ර එක්කෙනෙක්ගේ චිත්‍ර ශිල්පියා එක්කෙනෙක්ගේ කතාව තව කෙනෙක්ගේ. සමහර විට එකම නම් එක්කෙනෙක්ම දෙකම කරන අවස්ථා තියෙනවා. සමහර විට දෙන්නෙක් කියලා හිතන. එතකොට චිත්‍ර ඇඳ එක්කෙනෙක් අදහස් දුන්නේ තව කෙනෙක්. ඒ වගේ මේ කුතුහලයයි මුලාවයි දෙන්නා විසින් අඳිනු ලබන හා ලියනු ලබන චිත්‍ර කතා පෙළක වර්තමාන නොවන හිත නිකං කටු සටහනක් බවට පත් වෙලා නෙමෙයි, කටු චිත්‍රයක්, චරිතයක් විතරයි. චරිත කියන්නේ හැබෑ චරිත නෙමෙයි, චිත්‍ර කතාවල තියෙන චරිත වලට පණ නෑනේ. දැන් චිත්‍රපටියක නම්, ටෙලි නාට්‍යයක නම් ඒකේ පේන දේවල් වලට පණ නෑ. හැබැයි ඒක නිකම් සජීවි බවක් තියෙනවනේ. ඒක කෙනෙක් ඇවිදිනවා, ඒ ඇත්තම මනුෂ්‍ය රූපයක ඡායාවක්, ඡාය රූපයක්, ඒක මොනව හරි තියෙනවා ඇත්තක් කියලා ගන්න. මේ දැන් කාටුන් එකකට ඇවිල්ලා බලන්න. ඒකේ නෑනේ. ඒකේ ඇත්තක් නෑ කොහොමද? සම්පූර්ණ ඇඳපු එකක්. කාටුන් වලින්ත් මෙහාට ඇවිල්ලා නිකන් චිත්‍ර කතාවකට ආවහම එච්චරවත් සජීවි බවක් නෑ. අන්තිම ජීවි පණ නෑ, ප්‍රාණයක් නෑ, මැරිලා. මිය ගිය චිත්‍රකතාවක අනුන් අඳින අනුන් ලියන මියගිය චිත්‍රකතාවක චරිතයක් විතරයි වර්තමානයේ නොපවතින හිත. එයාට මොකද්ද කරන්න පුළුවන්? එයාට මේ කතාව වෙනස් කරන්න පුළුවන්ද? එහෙම බෑ. එයාට කිසිම දෙයක් කරන්න බෑ. يعني අපිම චිත්‍රපටියක චරිතයක් කියලා එයාට නම් මොනව හරි කරන්න පුළුවන්. ඒ දෙන දෙබස පොඩ්ඩක් එහා මෙහා කරලා කියන්න පුළුවන්, ඇදලා කියන්න පුළුවන්, ඒ දෙබසම ටිකක් වේගෙන් කියන්න පුළුවන්, මොනව හරි කරන්න පුළුවන්. එතකොට ඒ ඉදිරිපත් කරන රංගනයේ වුණත් එයාට පුළුවන් ටිකක් තමන්ගේ තාලෙට කරන්න. හැබැයි චිත්‍රකතාවක නිකං සටහනක් වුණු චරිතයකට මෙලෝ දෙයක් කරන්න බෑ. එපමණ අසරණ තවත් දෙයක් විශ්වයේ නෑ. විශ්වයේ තියෙන හැම දෙයක්ම මීට වැඩිය හොඳයි. හොඳයි කියන්නේ ඊට වැඩිය සැපක් විඳිනවා. වැලි කැට පවා. මේ හිත තරං අසරණ අනාත වුණු තවත් දෙයක් විශ්වයේ නෑ. මේ වර්තමානයේ නැති හිත තරං අනාත වුණු අසරණ වුණු විපතට පත් වුණු කර කියා ගන්න දෙයක් නැති වුණු තවත් දෙයක් මේ සංසාරෙනි. දින දින දෙපස් යාට කියන්නේ ඒ අඳින දෙන්නේ විදිහට යාට නටන්න වෙනවා. හොඳට බලන්න. ඔය හිතන්න පටන් ගත්තාම ඕනෑම දෙයක් ගැන හිතන්න පටන් ගන්න බලන්න. එතකොට ඊ හිතන්න පටන් ගත්ත දේම හිතලා හිතලා ඉවර කරන් ඉවර කරපු වෙලාවක් තියෙනවද බලන්න. ආ මම මෙන්න මේ දේ ගැන හිතනවා කියලා ඒ දේ ගැන විතරක් හිතලා ආ ඒ දේ ගැන හිතලා ඉවරයි කියලා නවත්තු වෙලාවක් තියෙනවද? ඊළඟට අපිට ඕන විදිහට හිතලා ඉවර කරපු වෙලාවල් තියෙනවද? සතුටින් හිතන්න පටන් ගන්න, සතුටින්ම හිතලා සතුටින්ම හිතලා ඉවර කරපු වෙලාවල්. වර්තමානයේ නොසිටින හිත ඉන්නේ මෙන්න මේ චිත්‍ර කතාවට. අහිංසක අසරණ අනාථ කටු සටහනක් විදිහට චිත්‍රපටියක නළුවෙක් නිළියෙක් විදිහට ඉන්නවා නම් ඒත් කමක් නැහැ. වේදිකා නාට්‍යයක නළුවෙක් නිළියෙක් විදිහට ඉන්න නම් ඊටත් වැඩිය හොඳයි. ඒක ටිකක් හරි සජීවීලා චිත්රපටියක නම් ඒත් කමක් නැහැ. කාටුන් එකක නම් තවත් කමක් නැහැ කියලා හිතන්න පුළුවන්. මේක නිකම්ම නිකං චිත්‍ර කතාවක්. මොකු කිසිවක්ම කරගන්න බැරි චිත්‍ර කතාවක නිකම්ම කටසටහනක්. දන්න දෙයක්වත් නැහැ. නොදන්න බව දන්නේත් නැහැ. මේ මුළු කතන්දරේම අනුමාන විශ්වාස මත යන එකක්. මුළු සංසාරෙම යන්නේ අත්දැකීම් යථාර්ථයේ උඩ නෙමෙයි, තමන්ගේ හිතල උඩ. සිතිවිලි උඩ. මෙන්න මෙතනින් මෙතන ඉන්නකල් ලෝකෙට විසඳුමක් නැහැ. දැන් ඒක ඇතුලේ ඉඳගෙන මේකට විසඳුමක් හෙව්වට වැඩක් නැහැ. මෙහෙන් උත්තර දෙන්න පුළුවන්. මෙහෙම කරන්න, අර එහෙම කරන්න, ඔළුවෙන් හිටගන්න, අර එහෙම කරන්න, ඇස් වහගන්න, එහෙම කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නෙට විසඳුම මොකද්ද? චිත්‍රකතාවෙන් එළියට එන්න ඕන. චිත්‍රකතාව ඇතුලේ ඉඳගෙන මේක මෙහෙම දෙපසක් දිව්වොත් හොඳයි, අර එහෙම රූප සටහනක් ඇන්දොත් හොඳයි කියන එක තමයි හැමෝම දෙන උත්තරේ. හැම විෂයක්ම, හැම විද්‍යාවක්ම, හැම ශාස්ත්‍රයක්ම දෙන විසඳුම තමයි මේ චිත්‍ර කතාව අපි හරියට ලියමු. හොඳට ලියමු. හොඳට අඳිමු කියන්නේ. භාවනාව විතරයි කියන්නේ. එතනින් එළියට. චිත්‍ර කතාවෙන් එළියට එන්නේ. අන්නේ එළියට එන හිතටයි වර්තමාන හිත කියලා. එයාට ඉන්න තැනක් තියෙනවා. අරයට ඉන්න තැනක් නැහැ. එයා නැති තැනක ඉන්නේ, මවාගත්ත තැනක ඉන්නේ. තමන්ගේ කියලා තැනක් නැහැ එයා. අඳින අඳින රූපරාමයේ රූපරාමෝට එයා යන්න වෙනවා. හෙට මෙහෙට යනවා. ඒ වෙනුවට තමන්ගේ ගෙදරට එන්න. තමන්ගේ ගෙදර කුමක්ද? වර්තමාන. අපේ සැබෑ නිවහන මේ මොහොත. ඒකට පදනමක් තියෙනවා. ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒක උඩ ගෙයක් හදාගන්න පුළුවන්. එතන ඉන්න. භාවනාවෙන් කරන්නේ ඒයි. අපේ නිවහනට එනවා. අපේ ගෙදර අපි ඉන්නේ. කාටවත් ඇඟිලි ගහන්න බෑ. අය අනුමාන විශ්වාස අවශ්‍යත් නෑ. වුණා එච්චරයි. පෙනුණා එච්චරයි. එතන ඉන්නවා අපි. මේ කවුරුත් ඇහුවොත් මොකද්ද වුනේ? ඇහුණා කියලා. ඇහුණා කියන්න පුළුවන්. ඇහුණා. කාටවත් කියන්න බෑ නෑ ඇහුන්නේ නෑ කියලා. කාටවත් කියන්න බෑ ඔයාට ඇහුන්නේ නෑ කියලා. මට ඇහුණා නම් මං කියන ඇහුණා. මොකද්ද වුනේ? ඔයා මොකද්ද අද්දැක්කේ? මං කියන ඇහුණා. එතන කාටද කියන්න පුළුවන්? ඒක බොරු කියලා. තර්ක කරන්න පුළුවන් ද වන්නේ නෑ. එතන වාදයක් නෑ. පිටාය එක්ක වාදෙකුත් නෑ. තමන් එක්ක වාදෙකුත් නෑ. අන්න එතන තමයි සියලුම වාද විවාද තර්ක විතර්ක නැති තැන. ඒ එපමණට එතන නිහඬයි. ඒව තියෙන උඩ නිශ්ශබ්දතාවයක් නැහැනේ ഘോഷාන්. කිසිම ഘോഷාවක් නැහැ. පූර්ණ නිශ්ශබ්දතාව. පූර්ණ නිහඬියාව තියෙන. සියලුම තර්ක විතර්ක වාද විවාද සංවාද දෙබස් නිහඬ වුණු තැන, ගොළුණු තැන. ඉතින් තවත් අහන්න පුළුවන් නේ. ඇහුණ මොකක්ද ඇහුණේ? මොකක්ද ඇහුණේ කියලා තව කෙනෙක් ඇහුවා කියන්නේ. ඉතින් එතකොට හිතලා කියන්න මොකක්ද ඇහුණේ කියලා අපි කල්පනා කරලා කියන්න එපා. ඉතින් ඇහුණු දේ දිලවෙකේ හඬක් වෙන්න පුළුවන්. වහලේ උඩ දිලවේ දඟලන එකේ ශබ්ද වෙන්න පුළුවන් ඇහුණේ. වෙන්න පුළුවන්. ඒක අපි යන අතීතයෙන් අහලා කියන්නේ, සංඥාවෙන් අහලා කියනවා. සංඥාව කියනවා වෙරිලව්. අපිට ඒක විශ්වාසයක් කියන විශ්වාසයක් තියෙනවා. ඒ ඇහුනේ වහලේ උඩ ලව් දැඟලීම වෙන්න ඕන. ඒක විශ්වාසයක් නිසා ඒක තමයි එකම ඇත්ත, 100%ක් ඇත්ත. එහෙම කියන්න අපිට බෑ. එහෙම කියන්නෙත් නෑ. ඒත් තව කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒක ලේන්නු දැඟලුවා. ඉතින් අපිට ඒක වාදෙකුත් නෑ. මොකද ඒක එයාගේ විශ්වාසය, මගේ විශ්වාසය, මේක. මේ දෙකම විශ්වාස දෙකක්. මිසක් ඇත්තවල දෙකක්. කවුරු දෙන්නම ඇත්ත දන්නේ විශ්වාස. වාදයක් එතනත් නැහැ. එතන ශබ්දයක් තිබ්බට ഘോഷාවක් නැහැ. ශබ්දයක් තියෙනවනේ. මං කියනවා මේක මට නම් හිතෙන්නේ රිලව් හරියට දැඟලුවා. තව කෙනෙක් කියලා නෑ ඒක රිලව් නෙමෙයි ලේන්නු දැඟලු. එයාට ඇහුනේ ලේන්නු විදියට. ඒ දෙපසේ හඬ තියෙනවා. ඒ දෙපසේ හඬක් තියෙනවනේ. එච්චර. හැබැයි ඒක වාදයක් නෙමෙයි. එයා වාද කරන්න දෙන්නෙත් නෑ. නෑ නෑ ඒක ලේන්නුම තමයි කියලා. මොකද එයාටත් තියෙන විශ්වාසයක්. මටත් තියෙන විශ්වාසයක් රිලව් කියලා. මං වාද කරන්න යන්නෙත් නෑ. විශ්වාසයක මොන වාදද? වාද කළ විශ්වාස ඔප්පු කරන්න බෑ. විශ්වාස තියෙන විශ්වාස කරන්න. වාද කරන්නේ වාද කරන්න තියෙන වෙන දේවල් මත අදහස් ඒවා ගැන වාද කරන්න පුළුවන්. ඒතර එතනත් නිහඬයි. ඒ කියන්නේ අපිට සමාජයේ ජීවත් වෙන්න පුළුවන් මේ වාදයක් නැති තැනක. යන්ති කෙනා කියන බලව රිලව් කියලා ඔප්පු කරන්න. මට රිලව් කියලා ඔප්පු කරන්න බෑ. හැබැයි මට ලව් කියලා හිතුනේ ඇයි කියලා ඔප්පු කරන්න පුළුවන්. මීට කලින් මට ඕක ඇහිලා තියෙනවා. ওই විදිහේ හඬක් ඇහිලා තියෙනවා. එතකොට මං එළියට ගිහිල්ලා බැලුවාම වහලේ උඩ රිලව් දඟලනවා. ඒ දඟලන කොට ඇහිච්ච හඬ ඔය වගේ. ඒ නිසා මම එදා තීරණයකට ආවා, නිගමනයකට ආවා, මේ පේන දෙයි ඇහෙන දෙයි එකක් කියලා, එකකින් තමයි මේ දෙකම උපදින්නේ කියලා තීරණයකට ආවා. ඒක කවදරි අතීතයේ ගත්ත තීරණයක්, නිගමනයක්. තර්මේ නිගමන අතීත නිගමන වලට එන්න අඩුම ගානේ අපිට සාක්ෂි දෙකක්වත් ඕන. එක්කෙනෙක් සාක්ෂියකින් බර. සාක්ෂි දෙකක් ඕන. ඇහත් ඇහි කනයි. ඒ වගේ දෙකක් ඕන. දෙකක් තිබ්බොත් ඇති. තුන හතරක් ඕනේ නැහැ. නිසා තමයි බොහෝ නඩුවලට සාක්ෂි දෙකක් ඕනේ කියන්නේ. නඩුවල විතර නෙමෙයි සාක්ෂියට අස්සම් කරන කොට දෙන්නෙක් ඕනේ කියන්නේ. සමහරට ඒක පදනම් මේක වෙන්නත් පුළුවන්. අපි නිගමනයකට එන්න අපිට අඩුම ගානේ සාක්ෂි දෙකක් ඕන. ඉතින් එහෙම මට කියන්න පුළුවන්. මම ඊට කලින් මේ සද්ද ඇහිලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට මේ දැකීම ඇහෙන් උනේ, ඇහිම කනෙන් උනේ. ඒතර ඒකෙන් මම තීරණයකට ආවා මේ ඇහෙන දේ තමයි මේ සද්දේ උපදින්නේ. හැබැයි ඒකත් විශ්වාසයක්. හොඳට බලන්න, ඒකත් විශ්වාසයන්නේ අපි ඇති කරගත්ත තීරණයක්. ඒක නිගමනයක් අපි බැස් ගත්ත. එහෙම මට කියන්න පුළුවන්. ඒකටත් කාට හරි වාද කරන්න පුළුවන්ද? බෑනේ. එහෙම කිව්වොත් කාටද පුළුවන් ඒක නෑ එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න වාද කරන්න? බෑ. එතනත් වාදයක් නෑ එහෙම කිව්වොත්. අනිත් කෙනා කිව්වොත් නෑ, ওই සද්දෙන් මටත් ඇහිලා තියෙනවා කලින්, මාත් බල්ල තියෙනවා. එතකොට මං ලේනු දඟලනවා දැකලා තියෙනවා. එතකොට මං හිතුවා මේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ එකක් කියලා, මේ සද්දෙන්නේ ලේනු වහලේ උඩ දඟලනෝට කියලා නිගමනයකට මම ආවා. ඒ නිසා මේ ඇහෙන එක ලේනුයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ ඒක වාදයක් නෑ. මේක මේ බව දන්නව නම් වාදයක් නෑ, විශ්වාසයක් කියලා. හිතවතුනි, අපි ජීවත් වෙන්නෙම විශ්වාස උද. හොඳට බලන්න, මේ මුළු ජීවිතේම සංසාරෙම යන්නේ විශ්වාසයේ විශ්වාසයට, විශ්වාසයේ විශ්වාසයට. වෙන හරයක් නැහැ. නිසා මේ හරයක් හොයන්නත් එපා. හොයලා වැඩකුත් නැහැ. හොයන්න වෙන හරයක් නැහැ කියන එක තමයි තේන්නේ. හරයකුත් නැති, පදනමකුත් නැති, නොතැනක තමයි වර්තමාන ඒ නැති හිත ජීවත්. පුංචි සිදුවීමකින් අපි මේ දේශනය අවසාන කරමු. එක භාවනා කරන මහත්මයෙක්, එතුමා භාවනා කරන මහත්මයෙක් කියන්නේ මේ භාවනාව ජීවිතේ වැඩි කාලයක් කැප කරන කෙනෙක්, කැප කරපු කෙනෙක්. ඉතින් එතුමා නීතිඥෙක්. මේ වෘත්තියක් කරනවා, භාවනාවක් කරනවා. බොහෝ විට එතුමාගේ නඩු වලින් එතුමා දිනනවා. මේ අසාධාරණයට ලක් වූ පැත්ත වෙනුවෙන් තමයි එතුමා බොහෝ විට පෙනී සිටින්නේ. ඉතින් ඒ නිසා හරියට මේ සේවා ගන්න සේවා ලාභීන් එනවා එතුමා මුණ ගැහෙන්න ගෙදරට. එහෙනම් එතුමා උදේම ඉතින් නැගිටලා පැයක් දෙකක් විතර භාවනා කරනවා. ඉතින් භාවනා කර කර ඉන්නකොට එක දවසක මේ බෙල් එක ගහනවා, එහුණ දොරේ සීලුව. එතකොට දොර අරිනවත් ඇහුණා. කවුරු හරි ඇහුවා මේ නීතිඥතුමා ඉන්නවද? ඊතර ගෙදර මේ ලේලි, මෙයාගේ පුතා බඳුක් වෙනා ලේලි, කිව්වා මේ වෙලාවට තාත්තා කියලා කිව්වට මාමා, තාත්තා මේ සපත්තු පොලිෂ් කරන තැන තමයි ඉන්නේ කියලා. ඉතින් මේක ඇහුනහම මේක දැන් අර භාවනා කරන කෙනාට ඇහුණනේ නිත්‍ය මහත්යට. එතුමාට ටිකක් හිත නරක් වුණා. මොකද මේක දන්නවා මේ භාවනා කරන්න වෙනම තැනක් හදාගෙන ගෙදර මේ භාවනා කරන්න. ඉතින් එතන ඉන්න බව ගෙදර හැමෝම දන්නවා. ඒ දැන දැනත් ඇයි මේ ලේලි බොරුවක් කිව්වේ කියලා. අන්තික කිව්වේ මම පහළ තැනක ඉන්නවනේ, සපත්තු පොලිස් කරන තැනක ඉන්නවා කියලානේ කිව්වේ. ඉතින් මෙයා විජයත් නැගිටලා ගියා. යනකොට ලේලි කුස්සියේ ඉන්නවා. ඉඳලා මේ ලේලිගෙන් ලේලිටයි මේ බොරුවක් කිව්වේ. මම ওই වෙලාවට උදේ මේ වෙලාවට ඇම් පැයක් දෙකක් විතර අර හදාගත්ත භාවනා කුටියනේ මං ඉන්නේ භාවනා කර කර. එහෙම ඉන්නේ නැද්දි ඇයි මේ බොරුවක් කිව්වේ මං සපත්තු පොලිස් කරන තැනක ඉන්නවා කියලා. ඒක මට මදි කමක් නෙවෙයි. එතකොට ඉතින් ලේලි hina වෙලා කිව්වා තාත්තා ඔතන හිටියට අතන ගැන හිත හිතන හිටියේ කියලා. හැමදාම ඇවිල්ලා අහනවා නෑ මේ සපත්තු දෙක හරියට පොලිස් කරේ නැත්තේ උසාවියට දාන්න. ඉතින් ඒ නිසා මම දන්නවා තාත්තා අතන කුටි හිටියට ওই සපත්තු පොලිස් කරන එක ගැන හිත හිත තමයි ඉන්නේ. පොලිස් කරන කෙනාට ඇවිල්ලා හැමදාම දොස් කියනවනේ. ඒකයි මං එහෙම කිව්වේ කි. ඉතින් මහත්තයා කියනවා එදා තමයි භාවනාව කියන්නේ මොකද්ද කියලා හරියට තේරුණා කියලා. ඒ නිසා ලේලිට ලේලි තමයි ඒ ඇත්ත භාවනාව කියලා දීපු ගුරුවරයා ගුරුවරිය කියලා එතුමා බොහෝම නිහතමානීව කියනවා. හිතවතුනි අපිට ඕන තැනක දැන් මේ ශාලාව ඇතුළේ උනත් ඉන්න පුළුවන්. අපි හිතනවා අපි ඉන්නේ භාවනා ශාලාව ඇතුළේ නිල්ලඹ ඉන්නේ. ඉන්නේ පරියන්කේක ඇස් වහගෙන භාවනාව. නමුත් අපි වර්තමාන හිතේ නෙවෙයි නම් ඉන්නේ අපි ඉන්නේ සංසාරේ. සංසාරයේ නැති එකම තැන වර්තමාන හිත. එතන සංසාරේ හදන්න පටන් ගන්නවත් නෑර හොදී පන්. නොමේරු ලදරුම තැන. එතන ඉන්න බැරි එකයි තියෙන ප්‍රශ්න. අපි පන්තියෙන් පන්තිය ඉහළට යනවා කියන්නේ පන්තියෙන් පන්තිය සංසාරේ හදාගන්න. හදන හදන එක අපිට ඇත්ත. මේක ඇන්ද චිත්‍ර කතාවක් විතරයි. ඒ චිත්‍ර කතාවේ තව බොහෝ චරිත කියනවා. අපි දන්න හැමෝම අපේම චිත්‍ර කතාවල චරිත විතරයි. අපේම නාට්‍යවල නෙමෙයි, චිත්‍රපටිවලත් නෙමෙයි, කාටුන්ස් වලත් නෙමෙයි, අපේම චිත්‍ර කතාවල හැම දෙයක්ම හැම තැනක්ම අපිත් ඇතුළු මමත් මේ චිත්‍ර කතාවේ පුංචි සටහනක් විතරයි. ඒ බව නොදන්න කමට අපි මොන තරම් ප්‍රශ්න හදා ගන්නවද, විඳවනවද, උත්තර හොයනවද? මේකට උත්තරයක් නැහැ. විසඳුමක් තියෙනවා අර වර්තමාන හිතට මේක. එහෙම විසඳුමක් තියෙන එක ගැන අපිට හරි සතුටුයි. එහෙම නැත්නම් අපි අනාතයි. එහෙම විසඳුමක් නැත්නම් මේ වළේම ඉන්න වෙනවා. ඉතින් හිතවතුනි අපි අපෙන් මහන්න ඕනේ ප්‍රශ්නේ. අපි දිගින් දිගට දිගින් දිගට මේ සංසාරයේ කියන වලහාරහාරහාරහාර මේක ඇතුලේ උත්තර හොයතියි කියලා හිත හිත තව තව ගොඩේන්න බැරි තරම් ගැඹුරකට යනවද නැත්තම් වර්තමාන හිතේ පිහිටින් ගොඩේනවද? එහෙම පාරක් තියෙනවා, විසඳුමකුත් තියෙනවා, විසඳා ගන්න පුළුවන්කමකුත් තියෙනවා.